මීළඟට යෝජනා විස්තර කිරීම සඳහා PK ජයසුන්දර මන්ත්‍රීතුමා විනාඩි 5ක කාලයක් ඔබතුමන්.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව කාලෝචිත යෝජනාවක් හැටියට මම විස්තර කරනවා. විශේෂයෙන්ම මේකෙදී අපි මුලින්ම කතා කරන්න ඕන මේ මිනිස්සෙක් ඇයි තමන්ගේ ජීවිතයෙන් තොර වෙන්න හදන්නේ? ඒ ජීවිතෙන් තොර වෙන එක මරණයෙන්ම අවසන් වෙනවද? එහෙම නැත්නම් ඒක උත්සාහයම උත්සාහ කරලා බැරි වෙනවද? ඒ නිසා මේකේ කොතන ගත්තත් මේ එකම ක්‍රියාදාමයක් තියෙන්නේ. මිනිහෙක් ජීවිතේ කලකිරිලා එපා වෙලා ඉවත් වෙන්න උත්සාහ කරනවා. ඒක දිගින් දිගට ක්‍රියාවලියක් ගියාම සාර්ථක වෙනවා. එතකොට තමයි අපි සිය දිහානි කරගත්තා කියලා කියන්නේ. නමුත් මෙන්න මේ බිඳවැටීම්, මානසික බිඳවැටීම් ඒ ක්‍රියාවලිය කියන්නේ අපි මෙච්චර කලක් අපි පුරුදු වෙලා තියෙනවා අපේ සමාජයේ මේක පුද්ගල බද්ධ කරලා. තනි පුද්ගලයේගේ ප්‍රශ්නයක්. මිනිහෙක් කලකිරෙනකොට, ඒ ඩිප්‍රෙෂන් එකක් එනකොට, ඒවා සියල්ල තනියෙන් බැර කරන පුරුද්දක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. අපි සමාජයක් ලෙස නොසිතීම, අනිකාගේ දුක මගේ දුක හැටියට නොසලකීම, මගේ සතුට අනිත් කෙනාගේ සතුටටත් හේතු වෙනවා කියන එක දැන ගැනීම. ඒ නිසා මේ සුභවාදී ආකල්ප මුළු සමාජයක නැති වෙනකොට තමයි මේ තත්ත්වයන් නැති වෙන්නේ. ඒ නිසා යම් ජීව විද්‍යාත්මක හේතු මත තියෙන කීපයක් සීල ගාණක් වෙන්න පුළුවන්. නමුත් සමාජයක් විදිහට මේක අපි හිතනවා මම ඵලයෙන්ම අවධාරණය කරන්න කැමති. මේක තනි පුජ්‍යල සාධකයක් නෙමෙයි, මේක සමාජමය සාධකයක් මත වෙන දෙයක්. ඒ නිසා මේකට අපිට ආර්ථික පරිහානිය බලපාන්න පුළුවන්. සමාජයේ විවිධ හේතු, ඒ විතරක් නෙමෙයි සමාජීය තත්ත්වයන්, මේ සියල්ල බලපාන්න පුළුවන්. මම විශේෂයෙන්ම කරුණක් දෙකක් මතු කරන්න කැමතියි මේ කෙටි වෙලාවේ. ඒ තමයි පුද්ගලයාගේ පෞරුෂය කියන එක. මේ වගේ තත්ත්වයන්ට මූණ දෙන්න පෞරුෂය ගොඩනගා ගන්න බැරි වීම තමයි මේවට පළවෙනි හේතුව වෙන්නේ. පෞරුෂය කියන එක අපි කොහොමද ගොඩනගන්නේ? අපේ සමාජයේ තිබිච්ච විග්‍රහයම වැරදි. අපි පෞරුෂය කියන්නේ උස මහත, මේ භාෂා දන්න එහෙම කෙනෙක් හැටියට තමයි අපි විග්‍රහ කරලා තිබුණේ. මේ සමාජයේ උගන්වන්නේ තාම පාසල්වල පෞරුෂය පිළිබඳ උගන්වන්නේ ළමයට ඒ අර්ථයෙන්. හැබැයි පෞරුෂය කියන්නේ මොකද්ද? මම තේරුම් ගත්ත විදිහට අලුත් තත්ත්වයන්ට මූණ දීමට සූදාන හැකියාව තියෙන කෙනෙක් තමයි පෞරුෂත්වය. එන තත්ත්වයන් මොකද්ද? මොනම අලුත් තත්ත්වයන්ට මූණ දෙන්න තියෙන හැකියාව. දැන් අපේ සමාජයේ මෙන්න මේ අපේ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ දරුවව පුරුදු කරන්නේ නව තත්ත්වයන්ට, එන තත්ත්වයන්ට මූණ දෙන්න පුළුවන් හැකියාවෙන් දරුවෙක් හදන්න නෙමෙයි. අපි පුරුදු කරන්නේ අපි පෙර නිර්මාණය කරපු තත්ත්වයකට මූණ දෙන්න. දරුවෙක් උපාධිය දරන, උපාධියක් ගන්න, වෛද්‍යවරයෙක් වෙන්න අදාළ පුහුණු කිරීම කරනවා මිසක්කා දරුවාට ඕනම තත්ත්වයක් යටතේ මූණ දෙන්න තවත් පෞරුෂය ගොඩනගන්න අපේ අධ්‍යාපන ක්‍රමේ අසමත් වෙලා තියෙනවා පෞගේ කාලයක්. ඒ නිසාම විශේෂයෙන්ම විභාග ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයත්, විශේෂයෙන් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයත් හේතු කොටගෙන තමයි මේ පෞරුෂ බිඳ වැටීම් ක්‍රමක්‍රමෙන් ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා අපේ අම්මලා තාත්තලා කාලේ මීට වඩා දුෂ්කර තත්ත්වයන් තිබුණා. හැබැයි ඒත් මිනිස්සු ඉතාම ඉවසිල්ලෙන් ඒ තත්ත්වයන්ට මුහුණ දුන්නා. අපි අර වියට්නාමේ අද උදේ ජනාධිපතිතුමා කතාව දැක්කා. ඒතර වියට්නාමේ කියන්නේ අති දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දීපු රටක්. හැබැයි ක්‍රමක්‍රමයෙන් ඒක සුභවාදී පැත්තට හරව ගන්න පෞරුෂය ගොඩනගන එකේ රටේ කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා අපේ රටේ විශේෂයෙන්ම මාධ්‍ය මේ මාධ්‍ය හරහායන මතයන් මේ සමාජයතුලේ කතා කරනකොට ඒ පෞරුෂය වැටෙන පැත්තට මිසක්කා පෞරුෂය ගොඩනගෙන පැත්තට මේ සංවාදය හැදෙන්නේ. අපි දන්නවා අපි පුංචි කාලේ උදේ පාන්දරට රේඩියෝ එකේ තිබුණා 6:00 ප්‍රවෘත්ති, ඊට කලින් තිබුණා ගීත, උදා ගීත කියලා જાතියක් තිබුණා. ඒකේ තිබුණේ අපි මතකයි අවදිවන නව දිවියක් නව ලොවක් අවදි ඇති වෙලා තියෙනවා කියන මතය තමයි දුන්නේ. විවිධ පැතිවලින් දුන්නේ සුභ ආකල්ප. ඒ නිසා මිනිස්සුන්ට රට ගොඩනගන්න නැගිටලා එන්න කියන අදහස තමයි දුන්නේ. හැබැයි අද දවසේ මොකද්ද වෙන්නේ? අද දවසේ උදේ පාන්දර TV එක දැම්මම තියෙන්නේ සියල්ලම කන පිට හරවලා මිනිසුන්ගේ ජීවිතේ එපා කරන ආකල්ප තමයි ගොඩනගන්නේ. ඒක දරුවන්ටත් එනවා. මේ දරුවන්ට මේ දෙමාපියන්ගේ සාකච්ඡා මේ සියල්ල අතරේ අසුභවාදී කතා. ඒ නිසා මම හිතනවා පළමුවෙන්ම මිනිස්සුන්ට ජීවත් වීමට අරමුණක් හදින්න ඕන. අරමුණක් නැති ජීවිතයක් කියන්නේ ඕන වෙලාවක නැති වෙන්න පුළුවන් ජීවිතයක්. ඒ නිසා අරමුණු තමයි මිනිසුන්ගේ ගාමණය කරවන්නේ ජීවිත.
තව විනාඩියක් කාලයක්
ගත. අපි හිතනවා මිනිස්සු ජීවත් වෙන්න උනන්දු කරන සමාජයක් හදන්න ඕන. ඒ නිසා මේ මිනිසුන්ට සීනියක් තියෙන්න ඕන. අපි දන්නවා අබ්දුල් කලාම් මැතිතුමා කිව්වා සිහිනයක් නැති ජීවිත මිනිහෙක් වැඩක් නැහැ කියලා. ඒ නිසා අපි සිහින සහිත තමන්ගේ සිහිනය දක්වා හඹා යන කෙනෙක් වෙන්න ඕන. ඒක යථාර්ථවාදී සිහිනයක් වෙන්න ඕන. ඒ නිසා අන්න එතනට යන්න පුළුවන් සමාජයක් ගොඩනගන්න නම් සමස්ත අධ්‍යාපන පද්ධතියම වෙනස් වෙන්න ඕන. ඒ අධ්‍යාපන පද්ධතිය විතරක් නෙමෙයි අපේ රටේ ජනමාධ්‍ය උගත්තු සියලු දෙනා තමන් මේක හොඳින් තේරුම් අරගෙන තමන්ගේ කටින් පිට වෙන හැම වචනයක්ම තමන්ගේ හැම දේශනයක්ම තමන් අතින් කරන සෑම කලා නිර්මාණයක්ම සෑම ගීතයක්ම මේ හැම දෙයක්ම මේ ගැන හිතලා මේ සමාජයට නව පණක් දෙන්න පුළුවන් සමාජයක් ආකල්පයක් හැදෙන්න ඕන. ඒ නිසා මේකදී හැම ගෞරවනීය ස්වාමින්වහන්සේ කෙනෙක් කරන හැම ධර්ම දේශනාවකදීම පෞරුෂය වර්ධනය වෙන ඒ ක්‍රියාවලියක් හැදෙන්න ඕන. ඒ නිසා මේ හැම දෙයක් ඇතුළෙම අපට දීලා තියෙනවා පණිවිඩයක් නැවත වතාවක් අපේ සමාජය වෙනස් වෙන්න ඕන හිතන විදිය වෙනස් වෙන්න ඕන කියලා. ඒ නිසා අපි රජයක් විදියටත් මේ වෙලාවේ නව යුගයක් ආරම්භ කරන වෙලාව අපේ ඉලක්කයක් තියෙනවා. අපේ සිහිනයක් තියෙනවා මේ රට ගොඩනගන්න. අපේ දරු පරම්පරාවට ඒ සිහිනය ගෙනියන්න ඕන. ඒ නිසා අපි හිතනවා මේක ඇතුලේදී මේ සමස්ත ක්‍රියාවලියේ කණ්ඩායම් එකතු වෙලා මුළු රටේ සියලු දෙනා එකතු වෙලා ගොඩනගන්න ඕන මාතෘකාවක් තමයි මේ අද ලාල් ප්‍රේමනාත් මැතිතුමා අද මේ සභාවට ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා මේක සරල මාතෘකාවක් නෙමෙයි. මේක ඇතුලේදී අපිට හිතන්න ගොඩක් පැති තියෙනවා. මේක යම් කමිටුවක් දාලා විතරක් බේරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා හැබැයි යම් නියාමනයක් කරන්න මේ පිළිමද යම් ක්‍රියාමාර්ග ගන්න අවුරුදු කිහිපයකදී හරි මේ தත්ත්වය ඉක්මවන්න අදාළ ගනුදෙනු ක්‍රියාමාර්ග ගත යුත්තේ මේ පාර්ලිමේන්තුව මැදිහත් වෙලා. ඒ නිසා මම හිතනවා මේ යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක්. ඒ කාලෝචිත යෝජනාව නැවත වතාවක් ස්ථිර කරමින් මේ පාර්ලිමේන්තුවක් විදියට අපි මේ පිළිබඳ අදාළ ආයතන එකතු වෙලා යම් තීන්දුව තීරණ ටිකක් ගන්න අවශ්‍ය මඟ පෙන්වීම මේ පාර්ලිමේන්තු තුලින් කෙරෙයි කියන බලාපොරොත්තු ඇතුව යෝජනාව ඉදිරිපත් කළ ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි
ගරු මන්ත්‍රීතුමා.